වගේ බල්ලෙක් වගේ පෙන්නුම් කළාට සතර මහා ධාතුව තියෙන්නේ. දැන් සතර මහා ධාතුව එතන වතුර වගේ දකින්න. පවතින තත්ත්වේ වතුර ඒකෙන් මවලා දෙනවා බල්ලෙක්. හරි. අපේ මත්තමට ගත්තොත් අපිට රූපයක් මවලා දුන්නාට උතන තියෙන්නේ සතර මහා ධාතු ස්වභාවය. හරියට වතුර වගේ. දැන් ගිහිල්ලා ඇල්ලුවත් අහුවෙන්නේ බල්ලෙක්ව නෙමෙයි වතුර. ඒතර පවතින තත්ත්වේ වතුර මිසක් බල්ලෙක් නෙමෙයි. දැන් නුවණින් දකින්න ඕන මේ පෙන්නුම් කරන ලෝකෙට අයිති රූපෙ නෙමෙයි යතන පවතින්නේ. ඒකට ඒ රූපේ වගේ පෙන්වන්න අදාළ සතර මහා ධාතුව තමයි යතන තිබිලා තියෙන්නේ. කියාගෙන යන්න කලින් හිතන්න. මම කියනකොටම කියාගන්න බෑනේ නේද? පැටලෙනවා නේද? මතක තියෙන ටික අයින් කරලා මේ මොහොතේ සිද්ධ වෙන දේ නුවණින් දකින්න බලන්න. දැන් මේ මොහොතේ සිද්ධ වෙන දේ ඉඳන් ආපහු යන්න. මෙහෙම පෙනුනේ ඇයි? මෙහෙම රැවටුනේ ඇයි? මෙහෙම මුලා වුනේ ඇයි? මුලා වුනේ ඇයි කියලා දැනගන්න කලින් මුලා වුණා කියලා දැනගන්න ඕනේ. ඒකයි ඉති රූපං කියන දේ තේරුම් ගන්න ඕන. රූපේ ස්වභාවය දැනගන්න ඕන. ඔව්. දැන් එක රූපකින් ඇත්ත දැක්කනම් ඔය ධර්මතාවයේ හැම රූපෙටම අදාළයි. අපේ ශරීරයේ තියෙන රූපෙටත් ඕක අදාළයි. බාහිර රූපෙට ඔය සත්‍ය අදාළ නම් අර වතුරේ ඉන්න බල්ලා වගේ නම් දැන් මේ මගේ ශරීරය කියලා අපි රූපයක් අත්දකලා තියෙනවනේ, හිතාගෙන ඉන්නවනේ. හොයන්න මගේ ශරීරය තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? කවුද කිව්වේ? මොන ආයතනෙන්ද දැනගත්තේ? අපිට ලෝකෙට අයිති ඕනම දෙයක් දැනගන්න පුළුවන් ආයතන හයෙන් විතරයි. ශරීරය තියෙනවා කියලා දැනගත්තා නම් ඕකත් දැනගෙන තියෙන්නේ මේ ආයතන හයෙන්මයි. වෙන අපිට කියන්න කෙනෙක් නැහැ නේද? එහෙනම් බලන්න මොන ආයතනෙන් දැන් ශරීරය තියෙනවා කියලා දැනගන්නේ. මේ මොහොතේ බලන්න, හොයලා බලන්න. ඇහැට පෙනීලා දැනගනි. ඈ ගඳක් සුවඳක් හින්දා දැනගනි, ස්පර්ශ කරලා දැනගනි, අල්ලලා බලලා දැනගනි නේද? රසෙන් දැනගනි, ශබ්ද අහලා දැනගනි. ඕවයින් තමයි මේ දැන් ශරීරයක් තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ. ඒවා වෙන් කරලා බලන්න දැන් ඇහෙන් දැනගත්තු එක ශරීරයද නැද්ද? අපි හිතන් ඉන්න ශරීරයද නැද්ද? එහෙන් දැනගත්තද? දැන් එහෙන් දැනගන්නේ බාහිර දේවල්ද අභ්‍යන්තර දේවල්ද? බාහිර දේවල්. ඇහැට සාපේක්ෂව එළියේ තියෙන දේවල් විතරනේ එහෙන් දකින්න පුළුවන්. ඇහැ ඇතුළ දකින්න බෑනේ එහෙන්. එළියේ තියෙන දෙයක්මයි එහෙන් දකින්න පුළුවන්. එතකොට දැන් ඔන්න මට අතක් තියෙනවා කියලා, මගේ ශරීරයේ අතක් තියෙනවා කියලා එහෙන් දැකලා නම් දැනගත්තේ. එහෙන් දැනගෙන තියෙන්නේ එළියේ තියෙන බාහිර දේවල්. දැන් බාහිර දෙයකට මම මගේ ශරීරය කියන්න පුළුවන්ද? හරියට අපි කණ්ණාඩියෙන් ප්‍රතිබිම්බ දිහා බලාගෙන අර ඉන්නේ මං කියනවනේ නේද? අන්න ඒ වගේ වැඩක් නේද කරලා තියෙන්නේ. කණ්ණාඩිය ඇතුලේ තමයි දැන් මම ඉන්නේ. දැන් අතන යන්තම් හරි අදහසක් එනවා නම් මෙතන මුලාවක් තියෙනවා කියලා සමහරට පැහැදිලි නැති වෙයි. මුලාවක් තියෙනවා කියලා දැනගන්න කෙනා තමයි මුලාවෙන් මිදෙන්නේ. හරි. නෑ මන් දන්නේ ඇත්ත කියලා විශ්වාස කරනකම් ආයි මුලාවක් ගැන හොයන්නේ. අපිට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕන. මේ බුදුරජාණන් වහන්සේ මේවා ඇත්ත ඇති හැටියට අවබෝධ කරලමයි මේ දේශනා කරලා තියෙන්නේ. ඇහැ අපිව මුලා කරනවා, කන අපිව මුලා කරනවා, මේ සලායතනෙම මුලා කරනවා. ඕවයින් ඇති වෙන විඥාණය මායාකාරීක. විඥාණය මායාකාරීක. ඔය විඤ්ඤාණය කියන රූප විඤ්ඤාණය දැන් රූප තියනවා කියලා කියන්නේ. ඔය රූප නිකන් පෙන ගොඩක් වගේ දේ. පේන පෙන්දුූපමංච රූපං. රූපය පෙන පිටක්. ඇයි පෙන පිටක් කිව්වේ රූපය? හිතන්න ඕන නෝනේ. ඇති වෙනව නැති වෙන හින්දාද පෙන පිටක් කියන්නේ? නෝනේ හිතන්න ඕන. පෙන ගොඩක් දැක්කහම ඕක ඇති වෙනව නැති වෙනවද? වතුරේ දැකලා ඇති නේ පෙන. එහෙමද පේන්නේ පෙන ගොඩක්? කාවිලා යනව නේද? තියනව නේද? මෙන් දැකපු ගාන නැති වෙලා යනවද පෙන ගොඩ? එහෙම දෙයක් නෙවෙයි පෙන ගොඩක් කියන්නේ නේද? පෙන ගොඩක් වෙලා තියෙනවා නේද? හිස් බවක් ඕක ඇල්ලුවොත් ගන්න දෙයක් තියෙනවද? අරගන්න දෙයක් තියෙනවද? නැහැ. අර වතුරට ඉගෙන බල්ලා ගිහින් ඇල්ලුවොත් බල්ලා වල්ලන්න කියලා. අර පේන ගොඩක් ඇල්ලුවා වගේ නේද? බල්ලා වහුවේ. ඈ රූපයක් කියලා බාරගත්තට වැසගත්තට සතර මහා ධාතු රූපයක්ද ඒක? නැහැ. අනිත් එක ආයතනකින්වත් අත්දකින්න පුළුවන් සතර මහා ධාතු රූපයන් නෙවෙයි. මේක හිතෙන් හිතාගත්තා මෙහෙම දෙයක් තියෙනවා කියලා නාම රූපය. හරි. තියෙනවා වගේ පේනවා. පෙන්නුම් කරනවා. දැන් බල්ලෙක් ඉන්නවා වගේ පෙන්නුම් කරනවා නේද? පෙන්නුම් කරන්නෙත් නෑ කියන්නේ. පෙන්නුම් කළාට උතන අපි හිතන ස්වභාවයේ තියෙනවද? නෑ. මේ සම්මත ලෝකේ හිතන ස්වභාවය පවතින්නේ. හරි. පෙන ගොඩක් රූපය. වේදනාව දිය බුබුලක්. දිය බුබුල කියන එක විස්තර කරන අර වතුරට වැහි බින්දුවක් වැටෙනකොට මතුවෙන දිය බුබුල. අන්න ඒකනම් ඈ වැඩි වෙලා තියෙන්නේ නෑනේ. එහෙමම නැති වෙලා වතුරටම එකතු වෙනවා. එතනනම් අනිත්‍ය ස්වභාවයක් කියලා හිතන්න පුළුවන්. හරි. ඒක වේදනාව නම් අන්න දිය බුබුලක් වගේ. ඒ පෙන්නුම් කළා ඒක ක්ෂණිකව ආයේ නොපෙනියන. ඊළඟට විතත් වඩා වැදගත් සංඥාව. සංඥාව උපමා කළේ මිරිඟුවකට. මිරිඟුව කියන්නේ මොකද්ද? ආ දැන් වතුර තියනවා වගේ පේනවා. එතෙන්ට ගියොත් වතුර තියනවද? නැහැ. මිරිඟු ස්වභාවය. දැන් අපි මිරිඟුව පේනකොට රැවටුනොත් එහෙම හිතන්නේ වතුර තියනවා. ඒ වතුර ගෙහින් අල්ලලා බලන්න පුළුවන් නේ. අපි මිරිඟුවේ ඇත්ත ස්වභාවය දන්නේ නැත්තම් මුලා වුණා නම් හිතන්නේ සතර මහා ධාතයෙන් හැදිච්ච වතුර තියනවා. නේද? මිරිඟුව කියනකොට සතර මහා ධාතු වතුර තියෙනවද එතන? නැහැ. අපි හිතන සතර මහා ධාතු රූපය එතන නැහැ. පෙන්නුම් කරන ස්වභාවයක් විතරයි මිරිඟු ස්වභාවයක්. දැන් බලන්න අපේ ආයතන වලින් අරන් දෙන්නේ සංඥා. දැන් කණෙන් අරන් දීපු ශබ්ද සංඥා දෙකක් නේද අපි ඉස්සෙල්ලා යදාගත්තේ. බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න එක ශබ්ද සංඥාවක්. ජනේලයක් තියෙනවා කියලා දැනගන්න තව සද්ද සංඥාවක්. ඔය සංඥා බුදුරජාණන් වහන්සේ උපමා කරන මිරිඟුවක්. අපි මිරිඟුව මිරිඟුව විදිහට දැක්කද නැත්නම් ඒකට අදාළ රූප බාරගත්තද? රූප බාරගත්තා. සද්දෙට අදාළ රූප බාරගත්තා. නේද? බාරගත්තා, ඒවයි බැසගත්තා, ඒවානුව හිතුවා, තව තව විතර්ක කළා. තව තව දේවල් හිතුවා ඒවන්. එතකොට අර ලෝකෙට අහු වුණා නැත්නම් අර අතපය එළියට දාපු ඉබ්බා වගේ. මායයට අහු වෙන විදිහට තමයි අපි පිළිගත්තේ හිතුවේ. ලෝකේ යන විදිහට තමයි අපි හිතුවේ. ඒ තියෙනවා කියලා පිළිගන්නේ එක යෙදෙන දෘෂ්ටි ගොඩාක් තියෙනවා. ඒ දෘෂ්ටි ගොඩ තමයි ඒ තියෙන දේ මීට කලිනුත් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා අතීත රූප වර්තමාන රූප අනාගත රූප කළා. හරි. ඊළඟට ඔව්. බාහිර රූප, අභ්‍යන්තර රූප කියලා ගත්තා. ඊළඟට දුර තියෙන රූප, ළඟ තියෙන රූප, ප්‍රණීත රූප, හීන ප්‍රණීත වගේ 11 ආකාරයකට ඒ රූප ගැන හිතන්න පුළුවන්. ඔය 11 ආකාරෙම එන්න රූපයක් තියනවා කියන දෘෂ්ටියක් එන්න ඕන නේද? රූපේ පිළිගන්න ඕන නේද? තංගර බල්ලා වතුරට ඉපෙනකොට අන්න බල්ලෙක් ඉන්නවා කියලා පිළිගත්තු ගමන් අර 11 ආකාරෙම අතන යදා ගන්න පුළුවන්. ඒ බල්ලා මන් බලන්න කලිනුත් හිටියා, දැනුත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා. මේ වගේ එක එක ඝණයට දාන්න පුළුවන් ලෝකෙට අයිති රූප ස්වභාව ටික තමයි ඔය 11 ආකාරයෙන් කියන්නේ. ତତେ ଏକ ପଟିଚ୍ଛ ସମୁତ୍ପନ୍ନ ରୂପයක් වෙලා නැහැ. හේතුපත්තියෙන් හටගත්තු රූපයක් වෙලා නැහැ. වෙනම පවතින පුළුවන් රූපයක් වෙලා තමයි අපි දැකලා තියෙන්නේ, පිළි අරන් තියෙන්නේ. ඒ කියන්නේ අපි දැක්කත් නැතත් ওই රූපේ තියෙන පවතින ස්වභාවය. ඒක අර හේතුන් නිසා පවතිනව නෙවෙයි ඒකට. හේතුන් නිසා හටගත්ත නෙවෙයි. අපි දකින්න කලිනුත් ওই රූපේ තිබුණා. නේද? අපි සත්‍ය ඇහෙන්න කලිනුත් අර ජනේලේ තිබුණා. දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. දැන් පැවැත්මක් දීලා රූපෙට. ඒක හරියට අර බල්ලා වතුරේ ඉන්න බල්ලට ප්‍රයත්නක් දුන්නා වගේ. දැන් මේකේ ඇති උනේ කොහමද? රූපය මොකද්ද කියලා දැක්කෙත් නැහැ, රූප සමුදය මොකද්ද කියලා දැක්කෙත් නැහැ. ඒ එහෙම කෙනාට රූප නිරෝධයක් දකින්න බෑ. ඒ වුණාට නිරෝධයක් දකින්න මොකද කරන්න? ඕක තිබුණාට අනිත්‍යයි, 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 අනිත්‍යයි. ඔව්. අන්න එහෙම හොයලා බලන්න ඕන. ඔය දැන් එක එක විදිහට ඔක තමන්ට ගැළපෙන විදිහට හිත හිතා බලන්න පුළුවන් ඇත්ත දකින්නක. ඇත්ත මේකයි කියලා පෙන්වන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති වෙන්නේ බුදුදහමේ. හරි. තත් අපිට සම්මාදිට්ඨිය ඇති වුණාට ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ තාම. ධර්මය ගැන ශ්‍රද්ධාවකින් තමයි හිතන්න තියෙන්නේ. දැන් ශරීරය ගැන හොයන්න කලින් ඉස්සෙල්ලා කියන්නේ ඉති රූපං. මොකද්ද මේ ශරීරය කියන්නේ කියලා අපි ශරීරය කියලා හිතන් ඉන්නේ මොකටද කියලා හොයන්නවා. ශරීරයේ හේතුව හොයන්න කලින් අපි ශරීරය කියලා අදහස් කරන්නේ මොකද්ද? ඉති රූපං. මම ශරීරය කියලා අදහස් කරන්නේ මොකද්ද? එතකොට ඇස් වහගෙන ශරීරය මොකද්ද කියලා හිතුවොත් අන්න හිතට පේන රූපයක් තියෙනවා. ඈ මට කණ්ණාඩියෙන් දැකපු එක වෙන්න පුළුවන්. කලින් දැන් මෙහෙමයි, සතර මහා ධාතුන්ට යන්න කලින් සමුදය හොයන්න කලින් රූපය මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. දැන් අපි රූපය දන්නේ නැතුව රූපය හැදුන හැටි හොයන්න ගියොත් එන්නේ බල්ලා වතුරේ ඉන්න බල්ලා පිළි අරගෙන ඒ බල්ලා මොනවයින්ද හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන් කියන්නේ. හරි. එනත්ත බල්ලා වෙනස් වෙන අනිත්‍යයි. ඒකයි වැරද්දකුත් නැහැ අරට විශ්වාස කරන්න. බල්ලෙක් ඉන්නවා නේද? ඌ අනිත්‍ය තමයි. ඇත්ත සතර මහා ධාතුෙන් තමයි හැදිලා තියෙන්නේ. ඒ වැරද්දක් නැහැ. ඈ? ඇත්ත ඔය බල්ලා අනාත්මයි කියලා කියයි. ඒකෙත් වැරද්දක් නැහැ. අවශ්‍ය දෙය ලැබෙන්නේ අන්න ඔකයි තේරුම් ගන්න. ඔව්. ඔව්. දැන් මුලින්ම ඉති රූපං කියන එකෙන් පටන් ගන්න. මෙන්න මේකයි රූපේ. ඕක හොයනකොට සමුදේ හම්බ වෙනවා. ඒක ඉතින් තමන් හදාගත්තු රූපේ අනුන්ගෙන් අහලා හරියන්නේ නැහැ මං. ඒකයි ඕක තමන් කරන්න ඕන වැඩක් කියන්නේ. තමන් හදාගත්තු ලෝකේ හොයාගෙන ඒක හොයන්න. දැන් මං ශරීරය කියලා හිතන් ඉන්නේ මොකටද කියන තැනින් හොයන්න ඕන ශරීරය ගැන හොයන්න. ඒ දැන් හේතු හොයනවා ශරීරය පිළියන. අපිට එතකොට දැන් බලන්න එහෙම හොයන්න ගියොත් වෙන්නේ ඉපදුන දවසේ ඉඳන් මැරෙනකන් තියෙනවා. ඇහැ තියෙනවා කියලා පිළි අරන් ඇහැගෙන හොයන්න ගියාම ඇහැ ඉපදුන දවසේ තමයි ඇහැ ඇති වුනේ මැරෙනකන් තියෙනවා. ඒ වුණාට ධර්මයේ ඉතින් ඕක අනිත්‍යයි කියලා තියෙනවා. ඒ හින්දා උන්න අනිත්‍ය හොයලා ඇහැ නෑ කියලා දෘෂ්ටියක් හදාගන්න භාවනා කරනවා. මේ හොඳට පේනවා ඇහැ තියෙනවා නෑ කියලා දෘෂ්ටියක් හදාගත්ත උන්න අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි. ඉතින් ඒකෙන් තමන් හිතාගත්තු අර අර බල්ලා ඒ බල්ලට අම්මා කෙනෙක් හිටියා. ඉතින් යනවා මාගේ කුසලෙට. වතුරේ ඉන්න බල්ලා හොයන. ඒ රූපේ මොකද්ද කියන එක හෙව්වේ නැහැ. රූප සමුදේ හොයනවා. ඕන විදිහට පුළුවන් ඉතින් රූපේ පිළිගත්තට පස්සේ. ওই බල්ලා කොටස් 32කින් හැදිලා. 32 නෙමෙයි 42ක් හෙව්වත් දෘෂ්ටිය දෘෂ්ටියමයි. ඉති රූපං කියන එක දැක්කේ නැහැ. ඒක තමයි මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු මේ හේතු යෙදුන හින්දා මෙහෙම බල්ලෙක් දැర్శණය වෙනවා. නැතුව බල්ලෙක් ඉන්න හින්දා අපි දකිනව නෙවෙයි. දැන් දෘෂ්ටිය තේරුම් ගන්න මේ ලෝකේ පවතින හින්දා අපි අත් දකිනවා කියන එක දෘෂ්ටිය. මෙහෙම තියෙන හින්දායි මේ ආයතනෙන් අත්දැක්කේ කියනකොටම දෘෂ්ටියක් කියන එක දකින්න. මේ ආයතනෙන් බෑ කවදාවත් එළියේ පවතින ස්වභාවය පෙන්වන්න. මේ ආයතනයකට පුළුවන් සංඥාවක් කරන් දෙන්න විතරයි. රූප සංඥා, ශබ්ද සංඥා, ගාන සංඥා, ඔය සංඥා ටික කරන් දෙන්න විතරයි පුළුවන්. සංඥාව හැමතිස්සෙම මතක් කරගන්න මොකටද උපමා කළේ? මිරිඟුවට. ඔය පවතින ස්වභාවය නෙමෙයි. පෙන්නුම් කරන ස්වභාවය. ආයතනයේ නිසා පෙන්නුම් කරන ස්වභාවයක් විතරයි සංඥාව කියන්නේ. හරි? දැන් මොකක් හරි රූපයක් තියනවා කියලා හිතුවහම ඉස්සෙල්ලා හොයාගන්න කොහොමද රූපේ තියනවා කියලා දැනගත්තේ. එතකොට අහුවෙයි ආයතනයක් නිසා. මොන ආයතනෙන්ද දැනගත්තේ කියලා හොයාගන්න. ඊළඟට මේ ආයතනයෙන් පුළුවන් ද එළියේ පවතින தත්ත්වය අපිට දැනුවත් කරන්න. අපි ඉන්නේ ආයතන හයට හිර වෙච්ච ලෝකෙක. හරි? ඔන්න ඔක තේරුම් ගන්න. මේ සලායතනෙන් මවල දීපු ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. මේ සත්වයා ජීවත් වෙන්නේ ලෝකයක් හදාගෙන තියෙන්නේ මේ සලායතනෙන්. ආයතන හයෙන් එහාට යන්න ඕන. අන්න ඒක තමයි මම මේ ඉති රූපං කියන එකේදී මේ රූපය මේ ආයතනෙන් හදලා දීපු දෙයක් මිසක් පවතින යථා ස්වභාවය නෙවෙයි කියන එක දකින්න. මේ රූපය ආයතනෙන් හදලා දීපු එකයි අපි මේ හිතාගෙන ඉන්නේ. නැතුව පවතින යථා භූත ස්වභාවය නෙවෙයි. දැන් ආයතනෙ ඉක්මවා යන්න වෙනවා ඔකට. ඔය දැන් තමන් හදාගත්තු දෙයක් තමයි මේ තියනවා කියලා හිතාගෙන ඉන්නේ. අමාරුයි කියන එක ඉතින් අමාරු හින්දා තමයි සංසාරේ යන්නේ. අවබෝධ කරගත්තා නම් සංසාරේ යන්නේ නැහැ. අමාරු තමයි ඉතින්. අමාරු වෙලා තියෙන්නේ මොකද? අපේ කෙලෙස් බලවත්. කෙලස් බලවත්. ඔව්. පුරුද්දර සංසාරේ ආපු පුරුද්දෙන්මයි අපි බලන්නේ. ඇත්ත ඇති හැටියට බලන්න ඕන කමක් නැහැ. ධර්මයක් අහන්න දැන් බුදු කෙනෙක්ම තමයි මේක පැහැදිලි කරලා දෙන්නේ. බුදුහාමුදුරුවම කිව්වා මේක පෙර නොයසු විරූ ධර්මතාවය. අපි අහලා තියෙන විදිහට ඕක තේරුම් ගන්න ගියාට බෑ. තේරෙන නොයසු විරුද්ධ ධර්මතාවයක්. ඔව් අපි පිළිගත්තු දෘෂ්ටි ගොඩක් මිසක් දැන් අපි රූපයක් නැහැ කියන එකත් නෙමෙයි, ඒකත් දෘෂ්ටියක්. නැත්නම් අපි හදාගත්ත දෘෂ්ටි ටිකෙන් මිදෙන්නයි මෙතන තියෙන්නේ. රූපයක් තියනවා කියලා දැන් අර වතුරට ඉබෙන බල්ලා හදාගත්තේ දෘෂ්ටියක් නේද? දැන් ඔය බල්ලා බල්ලෙක් ඉන්නවා කිව්වත්, ඊළඟට භාවනා කරලා කරලා නැහැ ඔතන බල්ලෙක් නැහැ කිව්වත්, ඒ දෙකම කියන්නේ දෘෂ්ටියකින්. ඔව්, පටිච්ච සමුප්පන්නයි. මේක මෙන්න මේ හේතු ප්‍රත්‍යයන් යෙදුන නිසාම මෙහෙම වුණා. හරි? මෙහෙම දැర్శණය වෙනවා මේ හේතු යෙදෙන හින්දා. එතකොට අපි නැති බල්ලෙක්ව දාගන්නේ නැහැ. මේ ඇහි මෙහෙම හැකියාවක් තියෙනවා. ඒකෙන් මෙන්න මෙහෙම මේ මේ දැర్శණය කරනවා. ඒක හිත දැනගන්න. එතකොට මේ හිත දැනගන්නේ මේ ඇහැ ඇතුලේ හදන චක්කු ප්‍රසාදේ හදන ප්‍රසාද රූපයක් මිසක් බාහිර තියෙන සතර මහා ධාතු රූපයක් හිතට දැනගන්න බෑ. ඔබ තේරුම් ගන්න. මේ ආයතනෙකින් ආයතනට අදාළ ප්‍රසාදේ හදලා දෙන ප්‍රසාද රූපය තමයි හිතට ආරමුණු වෙන්නේ. ඕක දැකලා තමයි මේ විඥානේ එක එක කතා මවලා කියන්නේ. හරි? හරියට අපි ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා චිත්‍රපටියක් බලනවා වගේ. ඈ? දැන් තිරේ වැටෙන අරව මේවා වර්ණය හත මෙහාට වීමක් නෙමෙයි. නේද? ඕක බලාගෙන අපි ලොකු කතාවක් කියනවා. ඕක තමයි විඥානේ කරන වැඩි. දැන් මේ ඇහැ ඇතුලේ තියෙන සිනමා තිරය. ඇහැ නිකන් ප්‍රොජෙක්ට් එක වගේ. ඇහෙන් ප්‍රොජෙක්ට් කරන ඔන්න සිනමා තිරේ එක එක දර්ශන. දැන් අපි ෆිල්ම් එක බලද්දි මොකද කරන්නේ? ওই ටික බලාගෙන අපේ කතාව අපි කියන. විඥානේ ওই වගේ කෙනෙක්. මේක බලාගෙන එළියේ වෙන ලොකු කතාවක් අපිට කියනවා. හරි? බුදුහාමුදුරුවෝ පෙන්නන ඔය විඤ්ඤාණය මායාකාරය. ඔය පෙන්නන්නේ නැති දේවල් තියනා වගේ හදලා පෙන්නනවා. මායාකාරය. අපිට වෙලා තියෙන්නේ අපි ඒක මායාව ඇත්ත කියලා විශ්වාස කරන. එහෙන් දකින්නේ ඇත්තටම තියෙන දේමයි ඒ විදිහටමයි දකින්නේ. ඔය දෘෂ්ටියේ ඉන්නකන් අපි මායාවට අහු වෙනවා. මේ හිතෙන් හදලා මවලා පෙන්නන දෙයක් මේ අපි දැනගන්නේ කියන එක දන්නේ. ඒකට උදව් වෙලා තියෙන ඇහැ කන නාසය. ආයතන හය උදව් කරනවා හිතට එක එක ඒවා හිතන්න. හරි? සංස්කරණය කරන්න. උදව් වෙන දේවල් තමයි ආයතන හය. ඒත් අපි මේ ඇත්ත தත්ත්වේ දන්නේ නැහැ. ආයතන හය කරන්නේ මොකද්ද කියන කතාව දන්නේ නැහැ. මේවා උපදින හැටි දන්නේ නැහැ. උපදීන හැටි දැනගන්න එකට කියනවා යෝනිසෝ මනසිකාර්ය. උපදීන හැටි ඒ විදිහටම දැනගන්න එකට කියනවා යෝනිසෝ මනසිකාර්ය කියලා. අපිට තියෙන්නේ අයෝනිසෝ මනසිකාර්ය. එයි මායාවට රැවටිලානේ පිළිගන්නේ. මේක ඉපදුන හැටි දැකලා නෙමෙයි මේවා දැක්කේ. හටගන්නේ කොහොමද කියලා දැනගෙන නෙමෙයි මේවා දිහා බලන්නේ. හරි. ඒක වචනෙන් කියුවට හරියන්නේ නැහැ මං යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා කියලා. ඒක ඇත්ත හැටි ඇති හැටි හට ගන්න හැටි දැක්ක කෙනාට තමයි යෝනිසෝ මනසිකාරය හටගන්නේ. සම්මා දිට්ඨිය ඇති කෙනාට තමයි යෝනිසෝ මනසිකාරය හටගන්නේ. නැතුව කාගෙන් හරි භාවනාවක් අහගෙන එක කළාට ඇති වෙන දෙයක් නෙමෙයි යෝනිසෝ මනසිකාරය. ධර්මයයි අහගන්න ඕන. කරන්නේ මොකද්ද කියලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොකද්ද? අන්න ඕකයි සුතමේ ඥාණයෙන් ගන්න තියෙන්නේ. ඔව්. දැන් අවිද්‍යාව කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර කියනවා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඈ? චතුරාර්ය සත්‍ය නොදන්නකම. ඈ? චතුරාර්ය සත්‍ය නොදන්නකම කිව්වොත් මොකද්ද කියන්නේ? දුක, දුකට හේතුව නැත්නම් සමුදය, දුක්ඛ නිරෝධය, නිරෝධ කරන මාර්ගය. ඕක දන්නේ නැති කමට කියනවා අවිද්‍යාව. දුක කියන්නේ මොකද්ද? දුක තව විදිහකට කියලා තියෙන්නේ මොනවයින්ද? පංච උපාදානස්කන්ධය කියන්න පුළුවන්. ලෝකය කියන්න පුළුවන්. ලෝකය කියන්නේ දුකට. පංච උපාදානස්කන්ධය කියන්නේ දුකට. ඈ පංච උපාදානස්කන්ධය තව විදිහට කිව්වොත් මම නැත්තම් සක්කාය දිට්ඨිය කියන්නේ ඕකමයි. හරි. එතකොට දැන් අපි පංච උපාදානස්කන්ධය කියලා ගමු දුක කියන්නේ. පිළිගන්නවනේ නේද? පංච උපාදානස්කන්ධේ පළවෙනි එක මොකද්ද? රූප උපාදානස්කන්ධය. ඈ එතකොට අන්න දැන් දුක රූප උපාදානස්කන්ධය කියලා හිතන්න. හරි. රූපේ බාර ගැනීම දැටිව ගැනීමනේ රූප උපාදානස්කන්ධය කියන්නේ නේද? එතකොට ඔන්න බලන්න දුක කියන්නේ රූපය දැටිව ගැනීම, රූපේ බැස ගැනීම, රූපේ පිළිගැනීම. හරි. එහෙනම් එතකොට දුක දකින්නවා කියන්නේ රූපය දකින්න. රූපේ දකින කෙනා රූප සමුදය දකින, දුක දකින දුක්ක සමුදය දකින, රූප නිරෝධය දකින දුක්ක නිරෝධය නිරෝධ කරන මාර්ගය දකින. ඔන්න සම්මාදිට්ඨි. දැන් නැති වෙන්නේ මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාවේ ඉන්නකම් මතක තියාගන්න සංඛාර. අපි හිතුවත් නැතත් සංඛාර හදන්න. ඒක දැනගන්න සම්මාදිට්ඨිය ඕනයිද? රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? අවශ්‍යයි. ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? සම්මාදිට්ඨිය. ඒකයි සම්මාදිට්ඨියෙන් තමයි මාර්ගය පටන් ගන්න කියන්නේ ඕකයි. නෑ 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 කොටස් වලින් හැදිලා තියෙන එක රූපය දැන ගැනීම නෙමෙයි. අපි රූපය කියලා විශ්වාස කළොත් දැන් අර බල්ලා ඉන්නවා ඔය බල්ලා කොටස් වලින් හැදිලා තියෙනවා කිව්වට රූපේ දැනගත්තෙත් නෑ සමුදේ දැනගත්තෙත් නෑ. පටිච්චසමුප්පාද. ඒකයි ධර්මය කියන්නේ පටිච්චසමුප්පාද. ඔව් පටිච්චසමුප්පාදේ දකින්න බලන්න රූපේ කියනකොට රූපේ පටිච්චසමුප්පන්න බව හොයන්න. රූපය කියන්නේ වෙනම පවතින පුළුවන් රූපයක් නෙවෙයි, හේතු ප්‍රත්‍යයන්ගෙන් පටිච්චසමුප්පන්න වෙන දෙයක්මයි කියන ධර්මතාවය දකින්න ඕන. රූපය කියන්නේ පටිච්චසමුප්පන්න. පටිච්චසමුප්පන්න කියනකොට තේරුම් ගන්න මේ හේතු සකස් වෙන්න කලින් රූපයක් නැහැ. ඈ හේතු නිරෝධ වුණාට පස්සේ රූපයක් නැහැ. හේතු යෙදෙන මොහොතේ විතරයි ඒ රූපය ගැන කතා කරන්න පුළුවන්. පටිච්චසමුප්පන්නයි කියන්නේ රූපේ ඉපදීම. රූපේ ඉපදීම කියන්නේ මෞකුසෙන් ඉපදීම නෙවෙයි. දැන් රූපේ ඉපදීම මෙන්න මේ වගේ. දැන් සද්දේ ඉපදුණානේ නේද? අන්න පටිච්චසමුප්පන්න බව. හේතු යෙදෙනකොට පෙන්නුම් කරනවා, විද්‍යමාන වෙනවා. දැන් සද්දේ දැන් තියනවද? නැහැ. ඊට කලින් තිබුණාද? නැහැ. ඒ ඇහෙන මොහොතේ විතරයි නේද සද්දේ තිබුණේ? අන්න පටිච්ච සම්පන්න හේතු ප්‍රත්‍යයන් යෙදෙනකොටම පෙන්නුම් කරන විද්‍යමාන වෙන දෙයක්. එච්චර. රූපය පටිච්ච සම්පන්නයි, ලෝකය පටිච්ච සම්පන්න, හිතන ඕන දෙයක් පටිච්ච සම්පන්න. ඔතන තියෙනවා අනිත්‍ය. නම් මේ අනිත්‍ය නැතුව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කිව්වා අනිත්‍යයක් දකින්න. හැබැයි අනිත්‍ය දකින්න කලින් සම්මාදිට්ඨිය තියෙනවා. අයිතනම නිරෝධය තියෙනවා. හට ගන්න තැනම නිරෝධය තියෙනවා. අන්න ඕක තමයි යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. මේ හටගත්තු සද්දේ වගේ කියලා හිතන්න ඔය රූපේ නැත්තම් ලෝකය. ඇහැ නිසා දැනගන්න රූපයක් තියෙනවද? ලෝකයක් තියෙනවද? ඒක මෙන්න මේ සද්දේ වගේ පටිච්ච සම්පන්න. දැන් අපිට වෙලා තියෙන ඇහැ නිසා දැනගන්න දේවල් අපේ මේ දකින්න කලිනුත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. එහෙම නෙවෙයි. පටිච්ච සමුප්පන්න කියන්නේ ඒ මොහොතේ හේතු යෙදෙන නිසා හට ගන්නවා. හරියට අර වතුරේ ඉන්න බල්ලා බලන නිසා පේනවා. දැන් බල්ලා නැති වෙලාවේ අඩු ගානේ ඡායාවක් තියෙනවද? එබෙන්නේ නැති වෙලා නෑ. ඒ උදාහරණෙන් දකින්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මේ ඇහෙන් කරන්නේත් ඕකමයි. බල්ලා කරන ක්‍රියාවමයි අපිත් ඇහෙන් කරන්නේ. මොකද අපි ලෞකික දෘෂ්ටියේ ඉන්නකම්, ලෝකෙට අයිති දැක්මේ ඉන්නකම්, පෘථක් ජන දෘෂ්ටියේ ඉන්නකම්. ආය යන මුලට ඔය කතා කරන රූපය අපි දෘෂ්ටියකින් හදාගත්තු රූපේ මිසක් මේ ආයතනෙන් පටිච්ච සමුප්පන්නව දැනගන්න රූපේ නෙවෙයි. විශ්වාස කරන රූපේ. ඔව්, ප්‍රඥප්ති නැත්නම් සම්මතෙන් දාගත්තු රූපේ. ඒක මේ අපේ දෘෂ්ටීන් නිසා පිළිගත්තු, බාරගත්තු, බැසගත්තු දෙයක් මිසක් ඇත්ත දැක්මක් නෙවෙයි. හරි, ඒකෙන් මිදෙන්න තමයි මේ ධර්මය මේ බුදුරජාණන් වහන්සේ මෙච්චර පෙන්නලා දෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය. දුක, දුකට හේතුව, දුක්ඛ නිරෝධය, මාර්ගය. දුක කියන එක තේරුම් ගන්න රූපය, රූප සමුදය. රූප නිරෝධය, නිරෝධ කරන මාර්ගය. නැත්තම් ලෝකය, ලෝක සමුදය, ලෝක නිරෝධය, නිරෝධ කරන මාර්ගය. ඒ ඕන පැත්තකින් දකින්න පුළුවන්. ඒකම ඕන නම් තව දකින්න පුළුවන් ආයතන, සලායතන. දැන් එහෙනම් චක්කායතනය නැත්තම් ඇස, ඇසට සමුදය, ඇහි නිරෝධය, මාර්ගය. ඕකෙනුත් සම්මාදිට්ඨිය ඇති කරන්න පුළුවන්. සම්මාදිට්ඨි සූත්‍රය කියන්නේ ඔය ටික. ඇහැ කියන්නේ මොකද්ද? ඇහි සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? නිරෝධ මාර්ගය. ඔබ ආයතන හයටම කියන. සලායතනය කියන්නේ මොකද්ද? සලායතන සමුදය මොකද්ද? සලායතන නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද කියන එකෙන් කෙනෙක් සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. හරි. දැන් තමන් කරන භාවනා වලින් බලන්න ඔය සම්මාදිට්ඨිය ඇති වෙනවද? මොකද අපිට තියෙන ඇහැ කන නාසය දිව ශරීරය අපි දකින්නේ ඔගේ පටිච්ච සමුප්පාදය. අපි දකින්නේ අර මව් කුසෙන් උපදිනකොට මේ ටික හම්බ වුණා, මැරෙනකන් තියෙන නේද? මේව පටිච්ච සමුප්පන්න දේවල් කියලා දකින්නේ නැහැ. හේතු ප්‍රත්‍යයන් නිසාම හටගන්න ඒ මොහොතේ හටගන්න දේවල් කියලා දකින්නේ නැහැ. හටගන්න දේවල් කියලා දකින්නේ නැත්නම් නිරෝධය කොහොමද දකින්නේ? බැ හරි, දැන් දැන ගැනීම කියන්නේම වැරදි දෙයක් නම් ඒ දේ පිළි අරන් ඒක නිරෝධ කරන්න ගියාට බෑ. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා පිළිගන්න තාක්කල් මොන තර්ක ගෙනවත් නේද? අතන බල්ලෙක් ඉන්නා, ඌ අද්දකින්න, මෙතන මම බල්ලා ඉන්නවා. සක්කාය දිට්ඨියෙන් හදපු මෙතේ ඒ උපමාවෙන් දකින්න මේ ආයතනේ අපි ඇහැ පාවිච්චි කරන හැටි. අතන මොකද්ද තියෙනවා කියනකොට මතක් කරන්න, මේ වතුරට එදෙන බල්ලා වගේ තමයි මං ඇහැ පාවිච්චි කරන්නේ. ඉතින් ඕකේ අනිත්‍ය බල්ලා හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා මෙතන ඇත්ත ඇති ඇති පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්න. ඇයි එතන තියෙනවා කියලා හිතුනේ? මොනව හේතු වෙලාද? ඒ හිතන්න හේතු ප්‍රත්‍ය යෙදිලා අවිද්‍යාවත් එක්ක යෙදුන හේතු ප්‍රත්‍ය ටික යෙදිලා ඇත්ත ඇති ඇති නොදන්නකම්. ඒ කියන්නේ ලෝකය මොකද්ද කියලා දන්නේ නැහැ, රූපය මොකද්ද කියලා දන්නේ නැහැ. ඇයි? අවිද්‍යාව. ලෝකය, රූපය, දුක දැනගන්න කෙනාට ඒක සමුදය. හරි? සමුදය නිරෝධය. ඔන්න සම්මාදිට්ඨිය. සම්මා දිට්ඨිය පහළ වුණා කියන්නේ දැන් අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති කළා නෙවෙයි, නැති කරන මාර්ගය පටන් ගත්තා. ඥානාරේ මාර්ගය පටන් ගත්තා කියන එක. ලෝකය මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියලා දැනගත්තා කියන්නේ නිරෝධ කළා නෙවෙයි තව. නිරෝධ කරන්න කරන්න ඕන දේ පටන් ගන්න ඔන්න මාර්ගයට වැටුණා. නෑ නෑ නෑ, ඕක දැනගත්තා කියලා නිවන් දැක්ක නෙවෙයි. ඔය කරන්න ගොඩාක් තියෙනවා, හැබැයි මේ මාර්ගයට ඇතුල් වුණා. ආර්ය සම්මාදිට්ඨිය ඇති කරගත්තා, නැත්නම් චතුසච්ච සම්මාදිට්ඨිය ඇති කරගත්තා, ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගත්තා වෙනවා. ඕක නුවණ ඇති කරගත්තා. ප්‍රත්‍යක්ෂ වෙන්න තව ඊළඟට මේ මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨියෙන් පටන් අරන් ඉතුරු ඒ අනුව තමයි හිතන්නේ. සම්මා සංකප්ප දැන් බලන්න, ඒ හේතුඵල විදිහට අර බල්ලගේ ඇතිවීම දැක්කොත් දැන් බල්ලා අතාරිනව, නෙක්ඛම් මේ වැඩෙනවා අතහැරීම. ඒ සම්මා දිට්ඨියම තමයි සම්මා සංකප්පේ. ඒ බල්ලට හිංසා කරන්න අවශ්‍ය නැහැ දැන්. ලෝභ දේශ ඇති කරගන්න වැඩක් නැහැ, මොකද මේ පටිච්ච සමුප්පන්න බලය. දැන් අපි තණ්හාව නැති කරනවා කිව්වට තණ්හාව නැති කරන්න බෑ. තණ්හාව ඇති වෙන්න තියෙන හේතු ඒ පරිසරේ නැති කරන්න ඕන. හරි, ඔතන තමයි මේ අර හරි ගැඹුරු සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. චක්කුම් භික්කවේ සති, චක්කුම් උපාදාය චක්කුම් අබිනිවෙස්ස ඒවන් දිට්ඨින් උප්පජ්ජති. මුල එක විතරක් ගත්තොත් චක්කුම් භික්කවේ සති, මහණෙනි මේ ඇස තිබුණොත් ඒවන් දිට්ඨින් උප්පජ්ජති. එතකොට දෘෂ්ටියෙන් උපදිනවා මොනවද? තන් ජීවන් තන් ශරීරම්. ජීවය එකක්, ශරීරය ජීවයයි ශරීරය එකයි. අඤ්ඤං ජීවන් අඤ්ඤං ශරීරම්, ජීවය අනේක ශරීරය අනේක. ඔන්න ඔය වගේ දෘෂ්ටිය තියෙනවා. එතකොට එතන ඔය වගේ දෘෂ්ටි ගොඩාක් කියනවා අපිට තියෙන දෘෂ්ටි ටික. දැන් ඒ දෘෂ්ටි ඇති වෙන්නේ ඇයි? චක්කුම් භික්කවේ සති, මහණෙනි ඇහැ තිබුණොත් මේ දෘෂ්ටිය තියෙනවා, කන තිබුණොත් මේ දෘෂ්ටිය තියෙනවා, හරි, නාසයේ ඔය සලායතනෙ තිබුණොත් මේ දෘෂ්ටි ඇති වෙනවා කියනවා. ඉතින් ඔය ආයතන ටික තියාගෙන දෘෂ්ටි නැති කරන්න බැලුවට ඕක බෑ. අපි දකින්න ඕන ආයතනය මොකද්ද, ආයතන සමුදය මොකද්ද, ආයතන නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද. දැන් ආයතනයෙන් අද්දකින බාහිර ආයතන, දැන් ඇහෙන්නම් රූප, කනෙන්නම් ශබ්ද, ඒවටනේ ලෝකය කිව්වේ. එතකොට ඒ ලෝකය මොකද්ද, ලෝක සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියලා පේනකොට ඇහැට අරමුණු කරන්න ලෝකයක් ඉතුරු වෙනවද? ඇහැට අරමුණු කරන්න රූපයක් ඉතුරු වෙනවද? නෑ. එතකොට ඔන්න ඇහැ කියන එක හටගන්නේ ඇයි කියලා පේනවා, ඇහි නිරෝධයක් තියෙනවා. දැන් ලෝකේ තියෙනකන් තමයි ඇහක් තියෙන්නේ, හරි, කනක් තියෙන්නේ, නාසයක් තියෙන්නේ, ආයතන ටික අවශ්‍ය වෙන්නේ ලෝකයක් තියෙනකන්. ලෝකේ පිළිගන්නකන්, ලෝකේ බැස ගන්නකන්, ලෝකේ බාර ගන්නකන්, ලෝකේ පටිච්ච සමුප්පන්න බව දැක්කොත් මේ හේතුප්‍රත්‍යයෙන් මේවා හටගත්තේ. හේතුප්‍රත්‍යය නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. එතකොට පේනවා ඇහැ කියන එකත් ලෝකෙට අයිති දෙයක්, කන කියන එකත් ලෝකෙට අයිති දෙයක්, රූපයක්. ඒවත් හේතුප්‍රත්‍යයෙන් හටගන්නේ. හේතුප්‍රත්‍යයෙන් හටගන්න දේ හේතුප්‍රත්‍යයෙන් ඔය දෙනකොට නිරුද්ධයි. ඒ හටගත්තු දේ නැති වෙනා නෙමෙයි, හටගන්නේ. හේතුප්‍රත්‍යයෙන් ඔය දෙනකොට හටගන්නේ. හරි. එතකොට පේනවා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එන මේ ඇහ කන නාසය දිව ශරීරය කියන ආයතන හයක් පටිච්ච සමුප්පන්නයි. ඒකට අදාළ හේතුපත්යන් නිසාම හටගන්න දේවල් හේතු ප්‍රත්‍යන වැඩුණත් එහෙම හට ගැනීමකුත් නැහැ. සලායතනෙත් තේනවා, සලායතන සමුදයක් තේනවා, සලායතන නිරෝධයක් තේනවා. එහෙම කෙනාට මාර්ගයක් හොයාගන්න පුළුවන්. මාර්ගයේ උපදින්නේ Taman තුනේ. ඒ මාර්ගෙ ගිහින් තව කෙනෙක්ගෙන් අහුවට හරියන්නේ නැහැ. දැන් මම මොකද්ද ඔබ අවබෝධ කරන්න කරන්න ඕන? මොන භාවනාවද කරන්න ඕන? ඔය දැන් ඇහැ උපදින්නේ ඇහක් තියනවා කියලා දන්නේ කොහොමද කියලා හොයන්න ඕන. රූපයක්නේ. ඇහැ කියන්නේ රූපයක් නම් ඇහැ තියනවා කියලා දැනගත්තේ කොහොමද? ඈ හොයන්න. මං කොහොමද ඇහක් තියනවා කියලා දැනගත්තේ? මුලින්ම හොයන්න ඕනේ ඇහැ කියන්නේ මං එකාගෙන ඉන්නේ මොකක්ද? ඉති රූප. ඇහැ කියලා හිතන් ඉන්නේ මොකද්ද? තමන් සාමාන්‍යයෙන් ඇහැ කියලා හිතන් ඉන්නේ මොකද්ද? ඇහැක් ඇහැක් අඳින්න කිව්වොත් පුළුවන් ද අඳින්න? අඳින්නේ නේද? ලස්සන ඇහැක් අඳි. දැන් ඒක ඇහැද කියලා හොයන්න ඕන ඉස්සෙල්ලා. දැන් අපි ඇහැ කියලා හිතන් ඉන්න මේ මස්දුලියද ඇහැ? මොකද තැන් තැන් වලට අල්ලලා බැලුවොත් පේනවද දැනෙනවද? දැනෙනවා. දැනෙනවා නම් කාය විඥානේද චක්කු විඥානේද? කාය විඥානේ. කාය විඥානේ ඇති වෙන තැනට කාය ආයතන කියනවා මිසක් චක්ක ආයතන කියනවද නැහැ. ආවම බලාගෙන යනකොට පේයි. අපි හිතාගෙන ඉන්නේ නැහැ ඇහෙනේ. මේ ඉස්සෙල්ලා හොයාගන්න ඕන ඇහැ මොකක්ද? ඇහැ මොකක්ද කියලා දන්නේ නැතුව ඇහැට හේතුව හොයන්න බැහැ. තේරුණා? රූපේ මොකක්ද කියලා දන්නේ නැතුව සමුදේ හොයලා හක් යන්නේ. ඔව්, කයට යොදා ගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලා ඇහැට යොදන්න තේරුම් ගන්න. දැන් මේ මාංශ ඇහැ නෙමෙයි නම් ඇහැ චක්කායතනි. මොකක්ද එහෙනම් ඇහැ කියන්නේ? කොහොමද ඇහැක් තියෙනවා කියලා දැනගත්තේ? රූපයක් දකින හින්දා, දැකීමක් සිද්ධ වෙන හින්දා නේද ඇහැක් තියෙනවා කියලා දන්නේ? ડોક્ટર උනත් චෙක් කරන්නේ පේනවද කියලා බලන. මොකක් හරි බලන්න කියලා තමයි. ඈ පේන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. පොඩ්ඩක්වත් පේන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. ඉතින් ඇහක් නැහැ. එච්චරයි කියන්න දෙන්නේ නේද? පොඩ්ඩක් හරි පේනවා නම් ඒ පේන ගතිය ඉම්ප්‍රූව් කරලා දෙයි. තේරුණාද? ඇහක් තියනවා කියලා කොහොමද දැනගෙන තියෙන්නේ? පේන නිසා. පේන කියන්නේ ඇහක් පේන නිසා නෙමෙයි. බාහිර දේවල් පේන හින්දා. ඈ තමන්ගේ ඇහැ තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ බාහිර දේවල් පේන හින්දා. දැන් කනක් තියෙනවා කියලා කොහොමද දැනගෙන තියෙන්නේ? ශබ්ද ඇහෙන නිසා. ඇහෙන නිසා තමයි කනක් තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ. මොන දැන් හොවා ගන්න ඕන සලායතනේ කොහොමද දැනගත්තේ? ඇහක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? කනක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? ඒ ක්‍රියාව හින්දා නේද? දැකීම, ඇසීම, දැනීම, දැන ගැනීම. ওই ටික හින්දා තමයි අපි ආයතන හයක් තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ. හරි. එතන නැ දැන් ඔක ධර්මයත් එක්ක ගලකලම හිතන්න බලන්න මේක මං කියන හින්දා නෙමෙයි. දැන් බලන්න දැකීම, ඇසීම, දැනීම කියනකොට ඒ නාසය, දිව, කය තුනමයි තියෙන්නේ. දැනීමක් නෙදේ. හරි. ඒකට දැකීම, ඇසීම, දැනීම, දැන ගැනීම. ඔය ක්‍රියාටික හින්දා තමයි අපි මේ ආයතන හයක් තියනවා කියලා දැනගෙන තියෙන්නේ. ඔය ක්‍රියා නොවුනනම් ඕව තියනවා කියලා දැනගනේද? පේන්න නැත්නම් ඇහක් තියනවා කියන එකේ තේරුමක් නැහැ නේද? පේන හින්දාමයි ඇහක් තියෙන්නේ. ඇහෙන හින්දාමයි කනක් තියෙන්නේ. හරි. එතකොට එහෙමනම් මේ ඇහැ තියෙන්නේ පේන වෙලාවට විතරයි නේද? පේන්නේ නැති වෙලාවට ඇහක් තියෙන්න බෑනේ. දැන් පේන වෙලාව කියන්නේ තව විදිහකට නුවණින් බැලුවොත් චක්කු විඥානේ හටගන්න මොහොත නේද? සෝත විඥානේ හටගන්න මොහොතට කියනවාද පේන වෙලාව කියලා? නේද? සෝත විඥානේ හටගන්න වෙලාව මොකද්ද? ඇසෙන වෙලාව. චක්කු විඥානේ හටගන්න වෙලාව තමයි පේන වෙලාව. එතකොට ඇහක් තියනවා කියලා දැනගන්නවා නම් දැනගන්නේ චක්කු විඥානයක් හටගන්නකොට වෙන්න ඕන. නේද? සද්ද ඇහෙන වෙලාවට දැනගන්නේ කනක් තියනවා කියලා මිසක් ඇහක් තියනවා කියලා නෙමෙයි. නේද? දැන් ওই විඥාන දෙකට එකතරේ ඇති වෙන්න පුළුවන්ද? දැන් එක විඥානයක් හටගෙන නිරුද්ධ වෙලාමයි තව විඥානයක් හටගන්නේ. චක්කායතනේ එතකොට චක්කු විඥානේ හටගන්නකොට පවතින්නේ චක්කු ඉන්ද්‍රිය චක්කායතනේ. සෝත විඥානේ හටගන්නේ නැති වෙලාවට සෝතායතනේ තියෙනවා කියන එකේ තේරුමක් නැහැ. නේද? ගාහන විඥානේ හටගන්නේ නැති වෙලාවට ගාහන ආයතනේ තියෙනවා කියන එකේ තේරුමක් නැහැ. එහෙනම් අපි දැකීම සිද්ධ වෙන මොහොතේ චක්කු විඥානේ නම් හටගත්තේ අනිත් විඥාන එකක්වත් ඒ මොහොතේ නැහැ. නේද? එහෙනම් චක්කායතනය හටගත්තු මොහොතේදී සෝතායතනෙ තියනවද? නැහැ. ගහනායතනෙ? නැහැ. අනිත් ආයතන පහම තියෙන්න බෑ නේද? ඒවා හටගෙන නැහැ. ඈ? චක්කායතනෙ හටගෙන තියෙන අනිත් ආයතන ටික හටගෙන නැහැ. දැන් ඊළඟට හිතන්න සෝත විඥානයක් හට ගන්නවා කියලා. සබ්දයක් අහන්න. එතකොට පුළුවන් ද අර ඉස්සෙල්ලා තිබුණ චක්කායතනෙ තියෙන්න? නෑ, ඒක නිරුද්ධ වෙලාමයි සෝත විඥානය හට ගන්න. ඒ කියන්නේ සෝත ආයතනෙ හට ගන්න. හරි. ආයතනයක් ආයතනයක් හට ගන්න නැත්නම් විඥානයක් හට ගන්න අනිත් විඥානේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නම ඕන. නේද? ඔකට කියනවා පුරේජාත ප්‍රත්‍ය කියලා කියනවා. ආ ඊට කලින් හේතු වුණ ප්‍රත්‍ය ඒක නිරුද්ධ වෙලාමයි ඊළඟ එක හටගන්නේ. ආ එතකොට තේරුම් ගන්න දැන් ඔන්න ආයතනේ දැන් අපි හිතාගෙන ඉන්න ආයතනේ ඔය දැන් ඔන්න ටිකක් නුවණින් දකින ආයතනේ වෙනස් ධර්මතා දෙකක්. නුවණින් දකින චක්කායතනිය කියන එක දැකීමක් සිද්ධ වෙනකොටම හටගන්න එකක්. ඊට කලින් තිබ්බේ නැහැ ඒක. පෙර නොතිබීම හටගන්න දෙයක්. ඒතකොට සෝතායතනේ නැත්තම් සෝත විඥානේ හටගන්නකොට මේ චක්කායතනෙ මොකද වෙන්න ඕන? ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්න ඕන. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. දැන් ඒක හරියට මේ සද්දේ වගේ නේද? පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ. දැන් බලන්න ආයතනය කියන එක පටිච්ච සමුප්පන්නයි කියන්නේ ඔන්න ඕකයි. හරි. චක්කායතනය කියන එකත් පටිච්ච සමුප්පන්න ධර්මතාවය. ඒකට අවශ්‍ය හේතුපත්ති දෙනකොට හටගත්තා. හේතුපත්ති නැත්තම් ආයතනයක් ගැන කතා කරන්නවත් බෑ. ඒක නිරුද්ධයි. ඒක දිලා නැහැ. දැන් ඔන්න ඔය ධර්මතාවය දැක්කනම් දකින්න තියෙන අනිත්‍යයක් තියෙනවා. දැන් පේනවා ඇහැ අනිත්‍යයි නේද? හටගෙන නිරුද්ධ වුණා නේද? දැන් පවතින ඇහැ කානිත්‍යම් නෙමෙයි මේ. පටිච්ච සමුප්පන්න වුණ ඇහැ හේතු ප්‍රත්‍යයෙන් යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හරි. දැන් බලන්න ඔන්න පෙර නොයසු විරෝධ ධර්මතාවයක් ඔතන තියනවා නේද? පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මෙන්න මේකයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා පෙර නොයසු විරෝධ ධර්මයක් අවබෝධ වුණා. දුක්ඛාරය සත්‍ය. කර දුක්ඛ කියන්නේ ලෝකය රූපය. නැත්තම් පංච උපාදානස්කන්ධය. එතකොට ඒවා ඔක්කොම පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කියන එකේ තියෙන අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා. හේතු ප්‍රත්‍ය නැත්තම් නිරුද්ධයි. අන්න අනිත්‍ය ස්වභාවය තියෙන. ඒක දැක්කේ නැත්තම් දුක. මේ හටගත්තේ දුක. මේක පිළිගන්නවා කියන්නේ දුක. මේකට ප්‍රයත්නක් දෙනවා කියන්නේ දුක. එතනමයි ප්‍රයත්න දෙනවා කියන්නේ ආත්ම. මේ පටිච්ච සමුප්පන්න බව දකින්නේ මේක කලිනුත් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා කියන්නේ ප්‍රයත්න දුන්න ආත්ම. දුක කියන්නේ ඒකයි, ලෝකය කියන්නේ ඒකයි, රූපය කියන්නේ ඒකයි, ඔය කියන හැම එකම ඔබ. ආයතන කිව්වත් ඔකමයි. දැන් කාය ස්පර්ශය කියනකොට දැන් කයට මොකක් හරි දැනෙනවා නේද? සීතල දැනෙනවා කියලා හිතන්න. ඒකනේ දැනගන්නද? ඒ දැන ගැනීම නිසා නැත්නම් දැනීම නිසා අපි හිතා ගන්නවා කයකුත් තියෙනවා, ස්පර්ශයකුත් තියෙනවා, කාය විඥානයකුත් තියෙනවා. ඒක හරියට දැකීම නිසා අපි දැනගත්ත ඇහැකුත් තියෙනවා, රූපෙකුත් තියෙනවා, චක්කු විඥානයකුත් තියෙනවා. නේද? දැකීම නිසා නේද දැනගත්තේ ඇහැකුත් තියෙනවා, රූපෙකුත් තියෙනවා, චක්කු විඥානයකුත් තියෙනවා කියලා. දැන් ඇසීම නිසා මොනවද දැනගන්නේ? කනකුත් තියෙනවා, වද්දෙකුත් තියෙනවා, සෝත විඥානයකුත් තියෙනවා. දැන් ඒව දැනගත්තේ කොහොමද? කවුද කිව්වේ? කවුද කිව්වේ? හිත. ඇසීමේ ක්‍රියාව නිසා හිත කියපු දේවල් ටික තමයි ඔන්න කනකුත් තියෙනවා, වද්දෙකුත් තියෙනවා, සෝත විඥානයකුත් තියෙනවා. හරි, ඒ සකස් කරපු දේවල්. සිද්ධ වුණ දේවල් නෙමෙයි ඔය. හිතෙන් සකස් කරපු දේවල් ටික තමයි ඔය දැනගත්තේ. කනකුත් තියෙනවා, ශබ්දෙකුත් තියෙනවා, සෝත විඥානයකුත් තියෙනවා කියලා හිත කිව්වේ, හිතෙන් සකස් කරපු දේවල්. ඇහැකුත් තියෙනවා, රූපෙකුත් තියෙනවා, චක්කු විඥානයකුත් තියෙනවා කියලා කිව්වේ හිත. නිකං හිතක් නෙමෙයි, අවිද්‍යාව යෙදුන හිත, ඇත්ත ඇතියට නොදැක්ක හිත. ඔය තුන තියෙනවා කියලා විශ්වාස කිරීමමයි පස්සේ කියන්නේ. ඇහැයි රූපෙයි චක්කු විඥානයයි කියන්නේ පස්සේ. පස්සේ කියන්නේ චෛතසිකය. චෛතසිකයෙන් දෙන දැනුවත් වීමක් දෙන ගතිය තමයි චෛතසිකයේ තියෙන කෘත්‍යය. කාවද දැනුවත් කරන්නේ? හිත. එතකොට හිත දැනගත්ත පස්සෙයක් වෙන. පස්සෙන් කියපු දේ හිත දැනගත්තා. වේදනාවෙන් කියන දේ හිත දැනගන්නවා නේද? චෛතසිකේ ලක්ෂණය ඔකයි. එක එක චෛතසිකේ හිත දැනුවත් කරන ගතියක් තියෙනවා. වේදනා චෛතසිකෙන් දැනුවත් කරන ගතියක් තියෙනවා. සංඥා චෛතසිකෙන් දැනුවත් කරන ගතියක් තියෙනවා. ඒ වගේ පස්ස චෛතසිකෙන් දැනුවත් කරන ගතිය තමයි ඇහැකුයි රූපෙකුයි චක්කු විඥානේ තියෙනවා. අනේ චක්කු සම්පස්සේ. සෝත සම්පස්සේ නම් දැනුවත් කරන දේ තමයි කනකුයි ශබ්දෙකුයි සෝත විඥානෙකුයි තියෙනවා. දැන් උතන ඇති වුණ ක්‍රියාව මොකද්ද? දැකීම හරි ඇසීම හරි එච්චරයි. නේද? සිටි වුණ ක්‍රියාව දැකීම විතරයි. හිත ඒ නිසා අපිව දැනුවත් කළා මොනවද? ඇහක් තියෙනවා, රබ්දයක් තියෙනවා, චක්කු විඥානයක් තියෙනවා. දැන් හිත කියන දේ පිළිගත්තාම පස්සේ ඊට පස්සේ අපි එන මත ඔක්කොම පස්ස පච්චය එන දෘෂ්ටි විශ්වාස ස්පර්ශය පිළිගත්තා. ස්පර්ශය උනේ කොහොමද කියලා හෙව්වේ නැහැ. ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා හෙව්වේ නැහැ. ස්පර්ශ සමුදය හෙව්වේ නැහැ. ස්පර්ශ නිරෝධය දැක්කේ නැහැ. නිරෝධ කරන මාර්ගය දැක්කේ නැහැ. දැකීම නිසා හැක් තියෙනවා, දකින්න දෙයක් තියෙනවා. චක්ක විඥානය පහළ වුණා කියන්නේ ස්පර්ශයට අහු වුණා. ස්පර්ශය දාරගත්තා. අපි දැක්කේ නැහැ ස්පර්ශය මොකද්ද, ස්පර්ශයට හේතුව මොකද්ද, ස්පර්ශ නිරෝධය මොකද්ද, නිරෝධ කරන මාර්ගය මොකද්ද කියලා සම්මා දිට්ඨියක් ආවේ නැහැ. හරිද? සම්මා දිට්ඨිය ආවනම් ඇහැක් පණවන්නෙත් නැහැ, රූපයක් පණවන්නෙත් නැහැ, චක්කු විඥානය පණවන්නෙත් නැහැ. මොකද ඒවා පටිච්ච සමුප්පන්න ධර්මතා කියලා හේතුප්‍රත්‍යයෙන් හටගන්න දේවල් කියන එක දකිනවා. එහෙම වුණහම ඒවා පණවන්නේ නැති වුණහම දැකීම දැකීම විතර, දිත්තේ දිත්තමත්ත. දැකීම නිසා ඇහැකුයි රූපකුයි පණවන්න යන්නේ. ඇසීම ඇසීම විතරයි, ඇසීම නිසා කනකුයි ශබ්දකුයි පණවන්න යන්නේ. කනයි ශබ්දේ කියන්නේ ලෝකෙටයි දේවල්. රූප රූපේ දැස ගන්න. ඇසයි රූපයි කියන්නේ ලෝකෙටයි දේවල්. රූපේ දැසගත්තා. ලෝකේ පිළිගත්තා. අර ඉබ්බා අතපය ඔළුව එළියට දැම්මා වගේ. දැන් ඒක තමයි. දැන් දිත්තේ දිත්තමත්තන් කියන එක ඒක සම්මා දිට්ඨියක් ඇතුළ දකින්න ඕන. ධර්මාවබෝධයකින්ම දකින්න ඕන. එහෙම නැත්නම් අපි ඇහැයි රූපෙයි ලෝකෙට අහුවෙලා හරියට අර බල්ලා වතුරේ ඉන්න බල්ලා පිළි අරගෙන ඊට පස්සේ ඇත්ත හොයන්න යනවා. ඒක හටගත් එක කොහොමද කියලා හොයන්න යන්නේ. හේතුඵල දකින්න යන්නේ. දිත්තේ දිත්තමත්තන් කරන්න කලින් ඇහැකුයි ලෝකෙකුයි හටගෙන ඉවරයි. ඇහැට අමතරව දකින්න දෙයක් පණවුවා. දැකීමට අමතරව දකින්න දෙයක් පණවුවා. දකින්න ඇහැකුත් පණවුවා. පිළිගත්තා. ඒ අවිද්‍යාවෙන් හද ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දා පණවන දේවල්. දැන් එහෙන් දකින්න දෙයක් පැනෙව්වහම ඒ දේ නිසා බලන්න කෙනෙක් ඉන්නවා. මගේ ඇහැකුත් පැනෙව්වා. මට අත් දකින්න බාහිර දෙයක් තියෙනවා. දැන් මාව තමයි මේ හදන්නේ ටික ටික. ඇහැක් හැදුවා, කනක් හැදුවා, නාසයක් හැදුවා, දිවක් හැදුවා, කයක් හැදුවා කියන්නේ කාවද හදලා දෙන්නේ? මාව. අජ්ජත්තායත. නෑ, ඉතින් පස්සේ නෑ කියන්නේ ඇහැක් නෑ, කනක් නෑ, නාසයක් නෑ, ආයතන ටික නෑ. ආයතනෙත් දැක්ක, ආයතන සමුදයක් දැක්ක, ආයතන නිරෝධෙත් දැක්ක. පස්සේ අද්දැක්ක, පස්ස සමුදයක් දැක්ක, පස්ස නිරෝධයක් දැක්ක. සම්මා දිට්ඨිය ඇති කරගත්තා. තව විදියට කිව්වා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකේ ඉක්මවා දකින සම්මා දිට්ඨිය. එහෙම කෙනාට තමයි ඔය දිත්තේ දිත්තමත් සම්භවිස්සති. ඒ මොහොතට ඇති වුණේ පටිච්ච සම්පන්න සබ්දේ වගේ. ඒ මොකක් නැති කරගන්නත් සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඒ සම්මා දිට්ඨියෙන් පහළ වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ওই ටික ඇති වෙන්න සම්මා දිට්ඨියේ මුල් වෙලා. ඔව්. දැන් ඕක දකිනකොට ඔන්න පේනවා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. ඔන්න ඔය ඥානේ ආවනම් කියනවා ආර්ය මාර්ගයට වැටුණා. සෝතාපට්ටි වුණා. ඈ. කොණ්ඩඤ්ඤහාමුදුරු ධර්මය අවබෝධ ධම්මයට පහළ වුණා. මොකද්ද ධම්මයට? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. එතකොට අපි අර පවතින දේක දෘෂ්ටියකට යන්නේ. මතක තියාගන්න දැනට ඉන්නේ අපි පවතින ඇහැක දෘෂ්ටියක, පවතින කනක දෘෂ්ටියක. ක්ෂණිකව හේතුප්‍රත්‍යයෙන් පටිච්ච සමුප්පන්නව හටගන්න ඇහැක් නෙමෙයි අපට තියෙන. ඉපදිලා ඉඳන් මැරෙනකල් අතර ඉරියව්වෙම පවත්ව ගන්න ඇහැක් අපට තියෙන. ඉඳගෙන ඉන්නකොටත් ඇහැ තියෙනවා, නැගිටිනකොටත් ඇහැ තියෙනවා, ඇවිදිනකොට නිදාගන්නකොට අතර ඉරියව්වෙම ඇහැ තියෙනවා. පටිච්ච සමුප්පන්නව දැකීමේදී හටගන්න ඇහැක් නෙමෙයි. අපි විශ්වාසකින් හදාගත්තු ඇහැක් මිසක් ඇත්ත ඇති ඇති දැකලා නෙමෙයි ඇහැක් ගැන කතා කරන්නේ. මාංශ ඇහැක් තමයි අපි මේ ඇහැ කියලා කතා කරන්නේ. චක්ඛායතනය කියන ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් සම්මාදිට්ඨිය ඇති වෙනකන් ලෝකෙට අයිති දෘෂ්ටියෙන් ඉතින් ඒ ඇහැ නැති කරන්න විදි හොයනවා. අනිත්‍ය බලන්න අනිත්‍ය බලන්න කිය කියා කියනවා. අනිත්‍ය බලලා තව දෘෂ්ටියක් හදා ගන්නවා කියන එක පේන්නේ. අනිත්‍ය බලලා පටිච්ච සමුප්පාදේ දකිනවා නම් හරි. අපි කරන්න හදන්නේ මේ අපේ හිතම රවට්ට ගන්නවා භාවනා කරව. සම්මාදිට්ඨිය ධර්මය අහලා සම්මාදිට්ඨිය ඇති කරගන්න නෙමෙයි උත්සාහ කරන්නේ. භාවනා කරලා අපිවම නිකන් වෙන වෙන දෘෂ්ටි වලට පත් කරගන්න. මේ තියෙනවා හොඳට තියෙනවා කියලා පේන දෙයක් නැහැ කියලා හිතන්න හදනවා. දැඩිව විශ්වාස කරන ඇහැ කනනාසය දිව ශරීරයේ පවතිනවා මම නැහැ. බුදුරජාණන් වහන්සේ නම් දේශනා කරන්නේ ඇහැ තිබුණොත් ඉතින් ඉතුරු ටික තියෙනවා. කන තිබුණොත් ඉතුරු ටික තියෙනවා. අපි ඒ ටිකක් තියාගෙන නිරෝධයට දකින්න හදන ඒක වෙනවද නැද්ද කියලා තමන්ම නුවණින් කල්පනා කරලා බලන්න ඕනේ. ඒකයි මේ බුදුදහම තියෙන්නේ නුවණින් ප්‍රඥාවෙන් හොයන ප්‍රඥාවන්තයන්ට. නෑ ඕක දැන ගැනීම කියන්නේ නිරුද්ධ කිරීම නෙවෙයි. ඒක තේරුම් ගන්න. සම්මාදිට්ඨිය ඇති වුණා කියන්නේ නිවන් දැක්ක නෙවෙයි. මාර්ගය පටන් ගන්න සුදුසු තත්වයකට හිතපත් කළා. හරි දැක්මාව දර්ශනේන දර්ශනය පහළ වුණා. ඊළඟට දැන් ඕක දැන් ඕක ඒ වුණාට අපිට මේ අපි පරණ දෘෂ්ටියෙමනේ ඉන්නේ. දැන් දන්නවා මේක තියනකන් අපි ලෝකේ යනවා. ලෝකෙ මිදෙන්න විදිහකුත් තියෙනවා. ඒක අවබෝධ කරන්න නම් මොකද කරන්න ඕන? අන්න දැන් තමන් හොයනවා. එතකොට දැන් තමන් හොයන්නේ තමන්ගේ තියෙන දෘෂ්ටි කඩා ගන්න විදිහක් නිසා. කවුරුවත් කියන පළියට කරන භාවනාවක් නෙවෙයි දැන් කරන්නේ. දැනුත් බලයි, අනිත්‍ය බලයි, දුක්ඛ බලයි, අනාත්ම බව බලයි, ධාතු මනසිකාරය බලයි. ඔය කියපු භාවනා ටික කරා. හැබැයි දැන් දැක්මක් ඇතුව දැන් කරන්න. කවුරුවත් කියපු හින්දා කරනව නෙවෙයි දැන්. ඒ හින්දා මගෙන් භාවනා ඇහුවට භාවනා නම් කියා දෙන්න බෑ. කරන්නේ මොකද්ද කියලා ඇහුවට ඒක කියා දෙන්න බෑ. කියන්න තියෙන්නේ මෙහෙම ධර්මයක් තියෙනවා. මේකෙන් සම්මාදිට්ඨිය ඇති කරගන්න. ඇති කරගත්තොත් ගැලවුණා. ඊට පස්සේ Tamanta පුළුවන් මාර්ගය උපද්ද ගන්න. මොකද ධර්මය තමයි ගුරු තනතුරේ තියෙන්නේ. ඊට පස්සේ තේනවා අන්න මේක අවබෝධ කරගන්න නම් මෙහෙම හිත කලබල වෙලා බෑ, ඉස්සෙල්ලා සමාධියක් හදාගන්න වෙනවා. ඒකට අන්න සමාධිය හදාගන්න ඕන කෙනෙක්ගෙන් උපදෙසක් ගන්න පුළුවන්. ඒව අර බුදුගුණ භාවනා වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන්, පිළිකුල වෙන්න පුළුවන්, ආනාපාන සතිය වෙන්න පුළුවන්, ඕන භාවනා. ඒක වඩලා තියෙන්නේ සම්මාදිට්ඨිය ඇතුළත. ඒ වඩන්නේ සමාධිය හදාගන්න මිසක් මේක දකින්න නෙමෙයි. ඒකෙන් හදාගන්න සමාධිය අපි උදව් කරගන්නවා මේ ධර්මතාවය දකින්න. ඇයි මේක නිතරම පේන්නේ නැත්තේ? අපේ නීවරණ බලවත් නිසා. එහෙනම් නීවරණ ටික යටපත් කරගන්න ඕනේ. නීවරණ ටික යටපත් කරන්න නම් ඔය මොකක් හරි උපක්‍රමයක් යොදලා කමඨහනකින් සමාධිය වඩා ගන්න වෙනවා. එතකොට ගන්න පුළුවන් ඔය සමස 40 කමඨහන් වලින් ඕන එකක් වඩන්න පුළුවන්. එතකොට දන්නවා මේ නිවන් දකින්න නෙමෙයි නීවරණ ටික යටපත් කරගන්න එක උදව් වෙනවා. හරි. නීවරණ යටපත් කරගත්තාම අපිට කරන්න දෙයක් තියෙනවා දැන්. යථා භූත ඥානෙ පහළ කරගන්න බලන්න දේවල් ටිකක් තියෙනවා. ඒක විදර්ශන. දැන් ඒක අනුවනේ ඊළඟට සංකල්පනා ඇති වෙන්නේ. ඔව් සම්මා දිට්ඨියට අදාළවනේ හිතන්නේ. දැන් සම්මා දිට්ඨිය නැති කෙනාගේ සංකප්ප එහෙම වෙන්නේ නැහැ. එයා කල්පනා කරන්නේ වෙන විදිහකට. දැන් අර මොකක් හරි දෙයක් තියෙනවා කියන දෘෂ්ටියෙන් ඉඳන් කල්පනා කරන කොටයි මේක ඇති උනේ මෙන්න මෙහෙම හේතුඵල නැත්නම් පටිච්ච සම්පන්න ධර්මතාවයක් අනුව කියලා දැකලා හිතන කොටයි ලොකු වෙනසක් තියෙනවා. කියන්නේ ලෝකය ගැන අවබෝධකින්. ලෝකය කියන්නේ මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? නැවෙයි අවබෝධයේ දර්ශනය පහළ කරගෙන භාවනාවේ යෙදෙන කොටයි. ඒතකොට Taman දන්න. කුමක් සඳහාද මේ භාවනාව වඩන්නේ කියන එක දන්න. එහෙම නැත්තම් වෙන්නේ ඉතින් කියා දීපු කෙනාගෙන්ම අහන්න එනවා දැන් මේක වැඩුවා වැඩුවා ඇද්ද? නේද? තමන් කරන දෙයක් නෙමෙයි ඒක. අනිත් එක්කෙනාට වුණාට මේක තමන් දන්නේ. හරියටම කෙලස් තවන්න ගියාම අහනවා දැන් කොච්චර කෙලස් තවලා තියෙනවද? තව කොච්චර ඉතුරු වෙලා තියෙනවද? ඒ බුදුහාමුදුරුවෝ අහන්නේ වමුණන්ගෙන් නේද? මේක දැනගෙන දැකගෙන කරන්න ඕනේ. ඥානතෝ පස්සතු. එහෙම කෙනාට තමයි සතිපට්ඨානයක් දේශනා කළේ. ඥානතෝ පස්සතු. දැනගෙන දැකගෙන ඊට පස්සේ කරන්න. ධර්මය අහලා දැනගෙන තමයි කෙනෙක් භාවනා කරන්න ගියේ. බුදුදහමෙන් දකින්න දැනගන්න ඕන ටිකක් තියෙනවා. ඒකත් කවුරුවත් කියන හින්දා නෙමෙයි. ඒක තමන් නුවණින්ම ඔය හිතලා මෙනෙහි කරලා බලන්න මේවා ගැළපෙනවද ධර්මයට. සම්මතයට අහු වෙනකොට සම්මතයට අහු වුණා කියලා දැනගන්න පුළුවන් නම් ලොකු දෙයක්. අපිට වෙලා තියෙන්නේ එහෙම දකින්නෙත් නැහැ. ඒ සම්මතයි ඇත්ත තත්ත්වේ වෙනස දන්නේ නැහැනේ. අපි අර බල්ලගේ දෘෂ්ටියනේ ඉන්නේ. ඇහැට පේන දේවල් තියෙන හින්දාමයි පේන්නේ කියන දෘෂ්ටියනේ ඉන්නේ. නේද? මේවා තියෙන හින්දාමයි අපි අත් දකින්නේ කියන දෘෂ්ටියනේ ඉන්නේ. ওই දෘෂ්ටිය කඩා ගන්නවා. මේ ආයතන ගැන නිතර නිතර මෙනෙහි කරන්න ඕන මොනවා හරි පේනකොට අරව මතක් කර කර හිතට පෙන්වන්න ඕන. ආයතන හය දිහාම බලන් ඉන්න. හිතක් මොනව හරි දැනගත්ත ගමන් මොන ආයතනෙන්ද දැනගත්තේ? ආ මේ ආයතනෙන් නම් ඕක ඇත්තක් වෙන්න බෑනේ. මේ ආයතනේ කරන්නේ මේක කියලා නුවණින් පෙන්වන්න. හරියට අර චිත්‍රපටියක් බලන ඔය වගේ. දැන් අපිට චිත්‍රපටි 6ක් තියෙනවා සිනමා ශාලාව. ඔය 6ට මාරු වෙවි ඉන්නවා. එකක් ඇති වෙනකොට අනිත් එක බලනවා. ටිකට් ගන්න ඕනත් නැහැ නිකන් තියනවනේ. ඔය හය බල බල ඔය හය බල බල ඉන්නවා කියන්නේ හීන ලෝකවල ඉන්නවා. ඒ වයින් හිතෙන් හදන දේ පිළි අරන් දැන් අපි හීනයක් දකිනකොට දන්නවද හීනේ ඉන්නවා කියලා? නෑ ඒක ඇත්ත කියලා හිතෙන්නේ නේ. හීනයක් දැක්කේ කියලා දැනගන්නේ කොයි වෙලාවේද? ඇහැරුණා. දැන් මේ ඉන්නේ හීන එක කියලා අපි දන්නේ නැහැ. මොකද තාම හීනේ දකිනවා. තාම ඇහැරුන්නේ නැහැ. ප්‍රඥා එහෙන් තමයි ඇහැරවන්නේ. හරි. ප්‍රඥාව පහළ වෙනකන් ඉන්නේ දකින්නේ හීනයක්. ඒ හීනේ ජීවත් වෙනවා තාම. ඉතින් ඔය නිින්දෙන් අවදි වෙන්න තමයි ඔය මෝහාන්ධකාරයෙන් අවදි වෙන්න ප්‍රඥායස පහළ කරගන්න කිව්වේ. ඒක තමයි මේ බුදුදහමක පෙන්වුම් කරන්නේ. එතකොට ඒ දහම කියන්නේ වෙන මොකුත් නෙමෙයි පටිච්ච සමුප්පාදයමයි. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති. ඔය දැන් කය මොකද්ද කියන එකත් දැන් කය කියන්නේ රූපය ලෝකෙට අයිති දෙයක්. අනිත් රූපවල තත්වෙම තමයි ඕක. අර බල්ලා ඉන්නවා කියලා හිතාගත්තා වගේ තමයි අපිත් කයක් තියනවා කියලා හිතාගෙන තියන්නේ. ඔක තුනෙන් හොයනකොට වෙනකොට තේනවා. හෝ දැන් රූපය මොකද්ද කියලා තේරුම් යන්න යන්න මොකද්ද වෙන්නේ? රූප ලෝකෙන් මිදෙන. දැනට බාරගත්තු රූප වලින් මිදෙන. රූප ලෝක වලින් මිදෙන්න 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 කාම ලෝක වලට එන එක නවතිනවා. අනාගාමී වෙනකන් යන්න පුළුවන්. ඒක බල බලා හිටියොත්. රූප ලෝක වලින් මිදෙන හැටි බල බලා හිටියොත් ආයි කාම ලෝක වලට එන එක නවතිනවා. රූප කිව්වහම අයිතිනේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඔක්කොම ටික. නේද? ඒවා තමයි කාම වස්තු කියන්නේ. ඒවයින් මිදෙනකොට, ඒ කියන්නේ රූපේ පිරිසිඳ දකිනකොට ඕවයින් මිදෙන්නේ. ඒවයින් මිදෙනවා කියන්නේ කාම ලෝක වලින් මිදෙන්නේ. ආයේ කාම ලෝක වල උපදින්නේ නැහැ කියන ඒ රූපේ පිරිසිඳ දකිනකොට. රූපයෙන් මිදෙන. එහෙම කෙනා තමයි අනාගාමි කියන්නේ. නැවත කාම ලෝක වලට එන්නේ නැහැ කියන්නේ අනාගාමි වෙනවා. ඒ වෙනකන් වඩන්න පුළුවන් දැක්මක් ඔතන තියෙනවා. මෙනෙහි කරනවා නම් විඥානෙන්නේ ඇහැයි රූපෙයි මවන්නේ. විඥානෙන්නේ කණයි ශබ්දෙයි තියනවා කියලා හදලා දෙන්න. ඒ ලෝකේ හදන්නේ කාම ලෝකේ හදන්නේ. ආයතන හයත් හදනවා. ඒවට අරමුණ වෙන ආරම්මන හයත් හදනවා. ඒ ටික කරන්නේ විඥානෙන්. අන්නවක අවබෝධ කරගන්න ඕන. විඥාණයෙන්ම කරන මායාවක් තමයි ඔක. අපි ඕවා තියෙනවමයි කියන දෘෂ්ටියේ ඉන්නේ විඥානේ කියන දේ හැමෝම පිළිගන්න. මේක වෙන්නේ කොහොමද කියලා හොයලා නැහැ. මේ කටිච්ච සමුප්පන්න බව දැකලා නැහැ. හේතුකර්තයෙන් හටගන්න දේවල් කියන එක දැකලා නැහැ. මේවා පවතින දේවල්. ලෝකෙට අයිති දේවල්. ලෝකයක් හදාගෙන ඉන්න අතීත වර්තමාන අනාගත බව ප්‍රයත්නක් තියෙනවා. තියෙන බවක ඉන්නේ. එකයි බව ප්‍රයත්න කියන. තියෙන බවක ඉන්නේ නැතුව පටිච්චසමුප්පන්න බව දකින්නවා. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න බව දකින්නවා. හොඳයි. ඔය ධර්මය ඉතින් අවබෝධ කරගන්න ශක්තිය ලැබෙන්නම මේ පින් හේතු වාසනා වෙන්න කියලා අච්චර කවුරුස් කරගත්තු පින් ටික අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ රැස් කරගත්තු පින් බලාපොරොත්තු වේ යම්කිසි දෙවිදේවතාවුන් වහන්සේ නමක් ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙලා දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වලත් සේරම ආරක්ෂා කරන සේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධකයක් කපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් එවයින් අප ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං තරන්ති. මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලෙන් අපිට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. ඉතින් හොඳම ප්‍රාර්ථනාව ඉන්න ඕනේ යම් කිසි දවසක නිවන් අවබෝධ කරගන්නකන් මේ මාර්ගයෙන් ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ තා ධර්ම මාර්ගයම පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයන්ම ඇසුරු කරන්න ලැබෙන්න මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන තත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන තත්ති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන තත්තියා. අපි මේ අවිද්‍යාව හින්දා, නොදන්නකම හින්දා, චතුරාර්ය සත්‍ය නොදැනීම හින්දාම කරන සංඛාර සේරම. සබ්බේ සංඛාර අනිච්ඡාති බව, දුකට පත් කරන බව, දුක්ඛාති බව ඇත්ත ඇති හැටියට අවබෝධ වෙන්න. එතකොට එහෙම යදා පඤ්ඤාය පස්සති ඇත්ත ඇති හැටියට අවබෝධ වෙන්න. එම අවබෝධ වුණහම මේ මුලාව හින්දා ඇති කරගත්ත දුකෙහි කලකිරලා අතාරිනා. අතනි බින්දති දුක්ඛේ. ඒක තමයි විසුද්ධියට මාර්ගය වෙන්නේ, සමංගෝ විසුද්ධිය. ඒ වගේ මේ හිතට අරුමුණ වෙන ධර්මතා සේරම සබ්බේ ධම්මා අනත්තාති බව, කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. අනත්තාති බව ඇත්ත ඇති හැටියට අවබෝධ වෙන්නේ යදා පඤ්ඤාය පස්සති. එතකොට මේ මුලාව හින්දා ඇති කරගත්ත දුක අතහරිනා. තනි බින්දති දුක්ඛේ. ඒක තමයි විසුද්ධියට මාර්ගය වෙන්නේ, ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛ පමුච්ඡතු. සාදු සාදු සාදු.